සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අද අපි 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන විෂයේ ඔයාලගේ දෙවන පාඩම එනම් ව්‍යාපාර පරිසරය පිළිබඳ වැදගත් වන කරුණු කිහිපයක් ඔයාලත් එක්ක බෙදාගන්න සූදානම් වෙලා ඉන්නවා. මුලින්ම අපි බලමු මොකක්ද මේ ව්‍යාපාර පරිසරය කියන්නේ කියලා. ආදරණීය දුවේ පුතේ, අපි අපේ පාඩමට යන්න කලින් ටිකක් අපේ පුංචි ගේ ඇතුළට ගිහින් එමු. බලන්න කවුද ඉන්නේ කියලා. අම්මා, තාත්තා, ආච්චි, සීයා, සහෝදර සහෝදරීන්, සමහර විට තව තව අයත් ඔයාලගේ ගේ ඇතුළේ ඇති. නිවසින් එළියට පොඩ්ඩක් ගියොත් අසල්වැසියන්, හිතමිතුරන්, නෑදෑයින් ඔය වගේ අය ඔයාලගේ නිවසවට ඇති. එහෙම නේද? එහෙනම් ඔයාලට දැන් තේරෙනවා පුතේ, නිවස අපේ වුණාට අපේ ගේ ඇතුළේ වගේම නිවසින් පිට ඉඳගෙනත් අපි දිහා බලන් ඉන්න ගොඩක් අය ඉන්නවා කියලා. ඔයාල යන පාසලත් මේ වගේ. පාසල ඇතුළේ විදුහල්පති, ගුරුවරුන්, ශිෂ්‍ය නායකීන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොඩක් ඉන්නවා. ඒ වගේම පාසලෙන් එළියේ ඉඳගෙනත් මේ පාසලේ වෙන්නේ මොනවද කියලා බලාගෙන ඉන්න තව පිරිසක් ඉන්නවා. කවුද? දෙමව්පියන්, කලාප කාර්යාල, රජය, අමාත්‍යංශ, ඔය වගේ ගොඩක් අය මේ පාසලේ වෙන ක්‍රියාවලිය දිහා බලන් ඉන්නවා. එහෙනම් පුතේ, දැන් පැහැදිලි, නිවස ගත්තත්, පාසල ගත්තත්, වෙන ඕනෑම දෙයක් ගත්තත් ඒ හා සම්බන්ධ වෙන වටපිටාවක්, වෙනත් වචනින් කියනවා නම් පරිසරයක් ඒකට තියෙනවා. ඒ වගේම ඕනෑම ව්‍යාපාරයකටත් ඒ හා සම්බන්ධ වටපිටාවක් තියෙනවා. එයාලත් ව්‍යාපාර දිහා නිරන්තර අවධානයෙන් ඉන්නවා වගේම ව්‍යාපාරයේ පැවැත්මට ඍජුව හෝ වක්‍රව බලපෑම් එල්ල කරනු ලබනවා. ඒ නිසා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව ව්‍යාපාර පරිසරය ලෙස අපි හඳුනා ගන්නවා.
ඔව් දුවේ පුතේ, පරිසරය කියන දේ එක වගේ තියෙන දෙයක් නෙවෙයි. සෑම මොහොතකම වෙනස් වෙනවා. වේලාවකට නිසලව පවතිනවා, වේලාවකට තද සුළං හමනවා, තවත් අවස්ථාවක අකුණු සහිත වැසි පතිත වෙනවා, ගම් වතුර තත්ත්ව ඇති වෙනවා, සමහර අවස්ථා තද අවුව සහිතයි. ඔය වගේ යහපත් අයහපත් දෙආකාරයටම පරිසරය වෙනස් වෙනවා. අපි ඒවට අනුගත වෙමින් ජීවත් වෙන්නම සිදු වෙනවා. එහෙම නැති වුණොත් අපේ පැවැත්ම නම් අස්ථාවර වෙන්න පුළුවන්. ව්‍යාපාර පරිසරයක් දුවේ පුතේ අන්න ඒ වගේ. මේ ව්‍යාපාර පරිසර බලවේගත් සීග්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙන පරිසරය තුළ ව්‍යාපාරයේ රඳා පවත්වා ගන්න නම් පරිසර බලවේගවලට අනුගතව කටයුතු කළ යුතු නිසා ව්‍යාපාරත් නිරන්තරයෙන් වෙනස් වීම වලට භාජනය වෙනවා.
එහෙනම් දැන් දුවල පුතාලට පැහැදිලි, ව්‍යාපාරයක සාර්ථක පැවැත්මට නම් මේ ව්‍යාපාර පරිසරය පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ඕන කියලා. එලෙස අවධානයෙන් සිටීම තුළ ව්‍යාපාර පරිසරයේ විවිධ වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ විවිධ වෙනස්කම් හඳුනා ගැනීම තුළ ඒ ව්‍යාපාර පරිසරයට අපිට අනුගත වෙන්න පුළුවන් වෙනවා වගේම නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමටත්, අභියෝගවලට නොබියව මුහුණ දීමටත්, ව්‍යාපාර පරිසරයට අනුගත වෙමින් අපේ ව්‍යාපාරය සාර්ථකව පවත්වාගෙන යන්නත් අපට හැකියාව ලැබෙනවා.
හොඳයි, අපි බලමු කොහොමද මේ ව්‍යාපාර පරිසර වර්ග කරන්නේ කියලා. අපි දැන් බලමු මේ ව්‍යාපාර පරිසර වර්ග කරන්න ඒවට ඇතුළත් සාධක මොනවද කියලා. නැවත ටිකක් මතක් කරගන්න මම නිවස ගැන කීව කතාව. පුතාලට මතක ඇති නිවස තුල කීප දෙනෙක් ඉන්නවා. කවුද ඉන්නේ? අම්මා, තාත්තා, ආච්චි, සීයා, සහෝදර සහෝදරියන් වගේ. ඒ වගේම නිවසින් පිට කීප දෙනෙක් හිටියා. කවුද? අසල්වැසියන්, හිතමිතුරන්, නෑදෑයින් ඔය වගේ අය. ඒ තුල අපට දැන් පැහැදිලි ඕනෑම වටපිටාවක පරිසරයක ඇතුළත එනම් අභ්‍යන්තරයේ, පරිසරයෙන් පිටත එනම් බාහිරවත් විවිධ බලවේග ක්‍රියාත්මක වෙන බව. ඒ නිසා අපට ඒ ආකාරයෙන්ම ව්‍යාපාර පරිසරයත් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි අභ්‍යන්තර පරිසරය, අනිත් එක තමයි බාහිර පරිසරය. ව්‍යාපාරික අභ්‍යන්තර හා බාහිර පරිසරය තුළ විවිධ පාර්ශව හා බලවේග රාශියක් ඉන්නවා. අපි දැන් මේ එක් එක් පරිසරයන් හා එම පරිසරයට අයත් වන පාර්ශවයන් පිළිබඳ අවධානය යොමු කරමු.
අපි මුලින්ම හඳුනාගනිමු මොකක්ද මේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ කියලා. අභ්‍යන්තරය කියන වචනේ ඇහෙද්දිම ඕගොල්ලන්ට තේරෙනවනේ මේ අපිට සමීප ළඟ ඉන්න අපේ ඇතුලේ ඉන්න පරිසරයක්. ඒ අනුව ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන, ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන විවිධ පාර්ශව සහ ව්‍යාපාරයේ තුල පවතින අනිකුත් සාධක අභ්‍යන්තර පරිසරය ලෙස අපි හඳුනා ගන්නවා. එහෙනම් මේගොල්ලෝ ඉන්නේ ව්‍යාපාරයේ ඇතුලේ. උදාහරණ විදිහට ව්‍යාපාරයේ තුල සිටින අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයින්ගෙන් අභ්‍යන්තර පරිසරය අපිට සමන්විත වෙනවා. ඒ අනුව අභ්‍යන්තර පරිසර බලවේග විදිහට අපි ප්‍රධාන වශයෙන් තුන් දෙනෙක් හඳුනා ගන්නවා. අයිතිකරුවෝ, කළමනාකරුවෝ හා සේවකයෝ. මොවුන් ව්‍යාපාරයේ තුල ඉඳන් යහපත් හෝ අයහපත් විවිධ බලපෑම් එල්ල කරනු ලබනවා. අපි දැන් මේ එක් එක් පාර්ශවයේ පිළිබඳ සරල අවබෝධයක් අපේ දැනුමට එකතු කරගමු. මුලින්ම අපි බලමු අයිතිකරුවෝ. අයිතිකරුවෝ තමයි ව්‍යාපාරය ආරම්භ කරන්න හා ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රාග්ධනය යොදවන පුද්ගලයින්. අපි කතා කළා මුලිනුත් අයිතිකරුවෝ එක්කෙනෙක් හෝ කීප දෙනෙක් අපේ ව්‍යාපාරයට ඉන්න පුළුවන්. ඉතින් මේ අය සතු මූල්‍ය ශක්තිය, ව්‍යාපාරික දැනුම හා පළපුරුද්ද අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බෙහෙවින් වැදගත් වෙන සාධක වෙනවා.
ඔව් දුවේ පුතේ, අභ්‍යන්තර පරිසරය තුල ඉන්න දෙවනි පරිසර සාධකය තමයි කළමනාකරුවෝ. කවුද මේ කළමනාකරුවෝ කියන්නේ? ව්‍යාපාරයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය තීරණ ගනු ලබන පුද්ගලයින් අපි කියනවා ඒගොල්ලන්ට කළමනාකරුවන් කියලා. වැදගත්ම දේ තමයි අරමුණු සාක්ෂාත් කරගන්න අවශ්‍ය තීන්දු තීරණ කළමනාකරුවන්ට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාරය සතු සම්පත් ඵලදායීව මෙහෙයවීම, ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් හා සේවකයන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීම වැනි කාර්යයන් මොවුන් විසින් ව්‍යාපාරය වෙනුවෙන් ඉටු කරනු ලබනවා. ඒ වගේම තමයි සමහර ව්‍යාපාරවල අයිතිකරුවන්ම කළමනාකරුව වෙන අවස්ථා අපට දකින්න ලැබෙනවා. ඊළඟට බලමු සේවකයෝ. සිය දක්ෂතාවය හා හැකියාව ප්‍රයෝජනයට ගනිමින් පවරණ ලද කාර්ය නිසි ආකාරයෙන් ඉටු කරන පුද්ගලයින් තමයි සේවකයින් කියන්නේ. සේවකයා දැනගන්න ඕන කාර්යක්ෂමව සහ සඵලදායීව තමන්ට පැවරුණු කාර්ය ඉටු කරන්න. සේවකයින්ගේ කැපවීම, ව්‍යාපාරය පිළිබඳ ඔවුන්ගේ යහපත් ආකල්ප ව්‍යාපාරයක සාර්ථකත්වයට බෙහෙවින්ම බලපානු ලබන.
බාහිර පරිසරය. ව්‍යාපාර පරිසරයේ වර්ග කිරීමේ දෙවනි කොටස තමයි බාහිර පරිසරය. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන, ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන විවිධ පාර්ශව සහ බලවේග බාහිර පරිසරය ලෙස අප හඳුනා ගන්නවා. එහෙනම් අපේ ඇතුළේ ඉන්න පරිසරය නෙමෙයි මේ, අපේ ව්‍යාපාරයෙන් පිටතින්න කොටස තමයි බාහිර පරිසරය ලෙස අපි හඳුනා ගන්නේ. බාහිර පරිසර සාධක රාශියක් තියෙනවා වගේම ඔවුන් ඍජු හෝ වක්‍ර ලෙස, යහපත් හෝ අයහපත් ලෙස ව්‍යාපාරයට විවිධ බලපෑම් එල්ල කරනු ලබනවා. ගනුදෙනුකරුවෝ, තරඟකරුවෝ, සැපියුම්කරුවෝ, දේශපාලන පරිසරය, නෛතික පරිසරය කියන්නේ මේ බාහිර සාධක රැසක් අතුරින් කීපයක් විතරයි. අපි දැන් මේ එක් එක් බාහිර පාර්ශවය පිළිබඳ සරල අවබෝධයක් ලබා ගමු. මුලින්ම අපි කතා කරනවා ගනුදෙනුකරුවෝ. ව්‍යාපාරයකට ඉතාමත් වැදගත් පාර්ශවයක් තමයි මේ ගනුදෙනුකරුවෝ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ව්‍යාපාර පාරිභෝගිකයින්ගේ, එහෙමත් නැත්නම් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලීමට විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන බව අපි දැනටමත් දන්න කරුණක්. මෙලෙස නිපදවන භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන පාර්ශවය තමයි අපි ගනුදෙනුකරුවෝ කියලා හඳුනාගන්නේ. ව්‍යාපාරිකයට ගනුදෙනුකරුවන් ඉතාමත් වැදගත්. ඇයිද කියනවා නම් ව්‍යාපාරයක පැවැත්ම රඳා පවතින්නේ මේ ගනුදෙනුකරුවන්ගේ පැමිණීම මත. ඒ නිසා ගණිදුනකරුවන්ගේ මිලදී ගැනීමේ රටාවන් නිරන්තරයෙන් අධ්‍යනය කරමින් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා හා ඌමනා හඳුනා ගනිමින් එම අවශ්‍යතා හා ඌමනා උපරිමයෙන් තෘප්තිමත් කිරීමට ව්‍යාපාරිකයා දක්ෂ විය යුතුයි.
තරංගකරුවෝ. තරංගකරුවෝ කියන්නේ බාහිර පරිසරයට අදාළ පාර්ශවයා. යම් ව්‍යාපාරයක් නිපදවන භාණ්ඩයට හෝ සපයන සේවාවට සමාන භාණ්ඩයක් හෝ සේවාවක් ඉදිරිපත් කරනු ලබන ආයතනයක් තරඟකරුවෙක් ලෙස හඳුන්වනෝ. දැන් සබන් නිෂ්පාදන ආයතනයක් ගත්තොත් එකම සබන් වර්ගය සඳහා විවිධ සබන් නිෂ්පාදන ආයතන දකින්න පුළුවන්. බිස්කට් නිෂ්පාදන ආයතන ගත්තත් එහෙමයි. සෑම නිෂ්පාදිතයකටම වගේ ඒහා සමාන නිෂ්පාදිත වෙළඳපොලේ දකින්න ලැබෙනවා. අපි ඔවුන්ව හඳුන්වනවා තරඟකරුවෙක් කියලා. තරඟකරුවන් ව්‍යාපාරයට ආසන්නතම බලපෑමක් එල්ල කරනවා. ඒ නිසා ඔවුන් ඉදිරිපත් කරන නිෂ්පාදිතවල මිල, ගුණාත්මකභාවය, එතකොට ඔවුන්ගේ අලවි උපක්‍රම ආදිය පිළිබඳ නිරන්තර සැලකිල්ලට ලක් වෙනවා. මොකද ඕනෑම අපි හිතමු බිස්කට් නිෂ්පාදන ආයතනයක් ගත්තොත් ඒ නිෂ්පාදිතවල මිල බලනවා, ගුණාත්මකභාවය බලනවා, ඒ වගේම ඔවුන්ගේ අලවි උපක්‍රම බලනවා. ඒව සැලකිල්ලට අරගෙන තමයි තමන්ගේ නිෂ්පාදිතවල මිල, ගුණාත්මකභාවය සහ අලවි උපක්‍රම ආදිය තීරණය කරන්නේ.
බාහිර පරිසර යටතේ අපට තවත් හඳුනා ගන්න පුළුවන් සාධකයක් තමයි සැපයුම් කරුවෝ. ව්‍යාපාර ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, ප්‍රවාහන පහසුකම් හා වෙනත් සේවාවන් සපයන පාර්ශවයන් අපි සැපයුම් කරුවෝ කියලා හඳුනා ගන්නවා. ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් මොවුන් විසින් සපයන සේවාව නියමිත වේලාවට අඛණ්ඩව ලබා දීම වගේම ඒවායේ ගුණත්වයත් බෙහෙවින් බලපානු ලබනවා. ඒ නිසා සැපයුම් කරුවන්ගේ කාර්ය ව්‍යාපාරයේ පැවැත්මට බෙහෙවින් වැදගත්. මක් නිසාදයත් ඔවුන් නිසි වෙලාවට අපට ඇනවුම ලබා නොදුන්නොත්, එහෙම නැත්නම් ඔවුන් සපයන අමුද්‍රව්‍ය ගුණත්වයෙන් අඩු වුණොත් අපගේ නිෂ්පාදිතයට තියෙන ඉල්ලුම අඩුවී අපේ ව්‍යාපාරයේ පැවැත්ම අස්ථාවර වෙන්න පුළුවන්.
තවත් බාහිර පරිසර පාර්ශවයක් තමයි දේශපාලන පරිසරය. රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයවනකොට අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති දේශපාලන පරිසරයට අයත් වෙනවා. මේක ඉතාම වැදගත්. ඕනෑම රජයක් විසින් ආර්ථික කටයුතු මෙහෙයවනකොට අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති තමයි දේශපාලන පරිසරයට අයත් වෙන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති. ඔබ දන්නවා අධිවේගී මාර්ග ඉදිවෙනවා, ඒව මොනවද? යටිතල පහසුකම්. අයවැය ප්‍රතිපත්ති මෙම පරිසරයට අයත් වෙනවා. එහෙමනම් යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති සහ අයවැය ප්‍රතිපත්ති තමයි දේශපාලන පරිසරයට අයත් වෙන්නේ. ඒ වගේම මේ ප්‍රතිපත්ති ව්‍යාපාරවලටත් විවිධ වූ බලපෑම් එල්ල කරනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ව්‍යාපාර සැලකිල්ල දක්වන්න ඕන. ඒ වගේම තමයි මේ දේශපාලන පරිසරයේ ගන්නා මේ ප්‍රතිපත්තිවලට අනුගතව ව්‍යාපාර කටයුතු කරන්න ඕන. මොකද ඔවුන්ට මේ සම්බන්ධව ඔවුන්ගේ තීන්දුව තීරණ එල්ල කරන්න බෑ. මේ දේශපාලන පරිසරයේ ප්‍රතිපත්තිවලට අනුගතව කටයුතු කරන්න ව්‍යාපාරවලට සිද්ධ වෙනවා.
තවත් එක් බාහිර පරිසර සාධකයක් තමයි නෛතික පරිසරය. ව්‍යාපාරය අපේ වුණත් අපේ හිතුමතේටම අපිට ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. ඇයිද කියනවනම් මේ අපේ ව්‍යාපාර සම්බන්ධයෙන් රජයත් විවිධ තීරණ ගනු ලබනවා. අන්නේ වගේ රජයේ සම්මත අනපනත් හා නීති රීති මෙම පරිසරයට අයත් වෙනවා. නැවත කියනවනම් රජයේ සම්මත අනපනත් හා නීති රීති තමයි මේ නෛතික පරිසරයට අයත් වෙන්නේ. උදාහරණ විදිහට 2007 අංක 7 දරන සමාගම් පනත, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත, 1954 අංක 14 දරන සාපුහා කාර්යාල සේවක පනත මේ යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. රජයක් මගින් මෙලෙස අනපනත් හා නීති රීති ක්‍රියාත්මක කිරීම තුළ විවිධ වෙළඳපොළ විෂමාචාර තුළින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත්, දේශීය නිෂ්පාදිකයින් හා ව්‍යාපාර ප්‍රජාව ආරක්ෂා කිරීමත් පරිසරය ආරක්ෂා කිරීමත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම අනපනත්තා නීති රීති ව්‍යාපාරවලටත් විවිධ බලපෑම් එල්ල කරන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීමෙන් ව්‍යාපාර කටයුතු මෙහෙයවීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට හා ඉදිරි පැවැත්මට වැදගත් වෙනවා.
ඔව්, මේ නීති රීති ක්‍රියාත්මක කරන්න තනතුරු සහ ආයතන අවශ්‍යයි. එතකොට අපි බලමු මේ නීති රීති ක්‍රියාත්මක කරන්න තනතුරු ආයතන මණ්ඩල කොමිෂන් සභා පිහිටුවලා තියෙන රජයක් විසින්. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඉන්නෝ. ඊළඟට මහජන සෞඛ්‍ය පරීක්ෂක, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, තවත් එකක් දැක්වොත් මධ්‍යම පරිසර අධිකාරිය, ඒ වගේම තමයි කම්කරු විනිශ්චය සභා. ඒ අතර ඉන්නවා මේ නීති රීති ක්‍රියාත්මක කරන්න පනවල තියෙන තනතුරු සහ ආයතන කීපයක් තමයි ඒ ඉදිරිපත් කරේ මේ කටයුතු පහසු කරගන්න. ඒ වගේම මෙවැනි නීති රීති හා ආයතන නිසා මොකද්ද වෙලා තියෙන්නේ? ව්‍යාපාරිකයන්ට සිය අභිමත පරිදි ව්‍යාපාර කටයුතු කරන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඒක සීමා කරලා තියෙන්නේ. අමුද්‍රව්‍ය වැරදියට යොදවනව නම්, පාරිභෝගිකයාට අහිතකර ලෙස අමුද්‍රව්‍ය සංයෝග එකතු කරනව නම්, මෙන්න මේ ආයතන මේ තනතුරු නිලධාරීන් ඇවිල්ලා මේව පරීක්ෂා කරලා ව්‍යාපාරිකයන්ට නිසි මගට ව්‍යාපාරිකයන්ව ගන්න. ඔවුන්ට සිය අභිමතය පරිදි ලාභ ලබන්න, ලාභ උපරිම කරන්න ඔවුන්ට කටයුතු කරන්න හැකියාවක් එහෙම නැහැ. මන්දයත් සෑම ව්‍යාපාරිකයෙකුම රජය විසින් සම්මත කර ඇති මෙම ව්‍යාපාරවලට අදාළ අනපනත්තා නීති රීති අනුගමනය කිරීම අනිවාර්යම වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලට මේ පාඩම් කොටසින් ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා තමයි අපි ගෙන ආවේ. අපි දැන් බලමු තවත් කොටසක් තියෙනවා, තාක්ෂණික පරිසරය සහ ආර්ථික පරිසරය. අපි බලමු තවත් කොටසක් තාක්ෂණික පරිසරය. බාහිර පරිසර සාධකයක් යටතට ගැනෙන තාක්ෂණික පරිසරය කියන්නේ කුමක්ද? දුවේ පුතේ, තාක්ෂණික පරිසරයේ තමයි තියෙන්නේ මොනවද? නව සොයා ගැනීම, නව නිර්මාණ. අන්න ඒව නිසා මොකද වෙන්නේ? තාක්ෂණික පරිසරය සීග්‍රේන් වර්ධනය වෙලා තියෙනවා. හොඳට මතක තියාගන්න ඕන, හොඳ ව්‍යවසායකයෝ නිසා නව නිර්මාණ තියෙනවා. ඒ වගේම තාක්ෂණය තියෙනවා මේ පරිසරය තුල. එතකොට ව්‍යාපාර කටයුතු වගේම පුද්ගල ජීවන රටාද තාක්ෂණික පරිසර සාධක නිසා වෙනස් වෙලා. මෙතෙන්දි මතක තියාගන්න ඕන, ව්‍යාපාර ආයතනවල ව්‍යාපාර කටයුතු කරනවා. මොනවද ව්‍යාපාර කටයුතු? ඒගොල්ල නිෂ්පාදනය කරනවා, ගබඩා කරනවා, අලවි කරනවා, ඒ වගේ ව්‍යාපාර කටයුතු කරනවා. ඊළඟට පුද්ගල ජීවන රටත් මේ තාක්ෂණික පරිසර සාධක නිසා වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. දැන් අද තියෙන්නේ පරිගණක තාක්ෂණයේ දියුණුව, දූල පුතාල දන්නෝ. ඒ වගේම තමයි අන්තර්ජාලය සොයාගෙන ඇතිවෙච්ච සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, අන්නේ තාක්ෂණික ක්‍රම සොයාගත්ත නිසා නිෂ්පාදන ක්‍රමවල දියුණුව වේගවත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ, ප්‍රවාහන තාක්ෂණයේ දියුණුව නිසා ව්‍යාපාර පරිසරය ඉමහත් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. මේවා තමයි තාක්ෂණික පරිසරයේ තියෙන ලක්ෂණ. අපි බලමු තාක්ෂණික වෙනස් වීම නිසා ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම් වලට නිදසුන් මොනවද කියලා.
මේ තාක්ෂණික පරිසරය නිසා අතීතයේදී ඉතා සරල අත්‍යන්ත්‍ර කිහිපයක් යොදාගෙන රෙදි නිෂ්පාදනය කළ නිෂ්පාදන ආයතන, වර්තමානයේදී අති නවීන යන්ත්‍ර සූත්‍ර, පරිගණක තාක්ෂණය ආදී යොදාගෙන කෙටි කාලයකින් ගුණාත්මකව අඩුපිරිවැයකින් නිෂ්පාදනය කරන්න පෙළඹිලා තියෙනවා. මේ හේතුවෙන් ඒගොල්ලන්ට ඉතාම ගුණාත්මයෙන් යුක්ත භාණ්ඩයක් ඉතා අඩු කාලයක් තුළ ලබා දීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් එකක් තමයි, අතීතයේදී අපි සෑම කටයුත්තකදීම භාවිතා කළේ සාමාන්‍ය තැපෑල. වර්තමානයේ මේ සාමාන්‍ය තැපෑල වෙනුවට දුරකථන, විද්‍යුත් තැපෑල ව්‍යාපාර විසින් භාවිතා කරන්න පෙළඹිලා තියෙනවා. තුන්වෙනි වෙනස්කම විදිහට අතීතයේදී ව්‍යාපාරිකයින් සිය වෙළඳ දැන්වීම් හෝ වෙනත් දැන්වීම් තම තැපැල් ලිපිනය සමග ඉදිරිපත් කළත් වර්තමාන ව්‍යාපාරිකයින් දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී ඉදිරිපත් කරමින් වැඩි විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන ලෙස දන්වනවා ඔබ දැකලා ඇති. ඒකත් මේ තාක්ෂණික දියුණුව නිසා වෙච්ච දෙයක්. අතීතයේදී පොත්පත්වල තිබූ ගිණුම් සටහන් වර්තමානයේදී පරිගණක හා තොරතුරු පද්ධති භාවිතා කරමින් පවත්වාගෙන යාමටත් මේ තාක්ෂණික වෙනස්වීමවල ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාරවලට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අතීතයේදී ඉතා වැදගත් දෙයක් වූ මිල ඉහළ දෙයක් වූ මිනිස්ශ්‍රමය බමනක් භාවිතා කරමින් සිදුකරන නිෂ්පාදන ක්‍රියාවලි වර්තමානයේදී මිනිසාගෙන් ඈත්වෙලා පරිගණකගත කළ යන්ත්‍ර සූත්‍ර මගින් සිදු කරන්නත් මේ තාක්ෂණික වෙනස්වීම් මත ව්‍යාපාරවලට හැකියාව ලැබිලා තියෙනවා.
හොඳයි දුවේ පුතේ, අපි බලමු ආර්ථික පරිසරය කියන්නේ කුමක්ද කියලා. ආර්ථික පරිසරය කියලා කියන්නේ දුවේ පුතේ ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරයට. දැන් මෙතෙන්දි දූල පුතාලා දැනගන්න ඕන මොනවද මේ ආර්ථික සාධක කියන්නේ කියලා. රටක ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්න ප්‍රධානම වශයෙන් රජය තමයි මැදිහත් වෙන්නේ. එතකොට අපි බලමු මොනවද මේ ආර්ථික සාධක. මේක විභාගෙට ඕගොල්ලයි නිරන්තර අහනවා ආර්ථික සාධක මොනවද කියලා. එක ආර්ථික සාධකයක් තමයි පොලි අනුපාතය. ඔබ දන්නෝ පොලි අනුපාතය මොන විදියටද කටයුතු කරන්නේ. එකක් තමයි බැංකු තැන්පතු සඳහා ලබා දෙන පොලිය. අනිත් එක තමයි බැංකු ණය සඳහා අය කරන පොලිය. මෙන්න මේ අනුපාත දෙකම පොලි අනුපාතිකයේ යටතට ගන්න. තවත් ආර්ථික පරිසරයේ තියෙන ආර්ථික සාධකයක් තමයි දුවේ පුතේ උද්ධමනය. මොකද්ද උද්ධමනය කියලා කියන්නේ? භාණ්ඩ හා සේවා අලවියේදී තීරණය වන පොදු මිල ගණන් වලට පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම අපි කියනවා මොකද්ද උද්ධමනය කියලා. තවත් ආර්ථික පරිසර සාධකයක් තමයි ආදායම් ව්‍යාප්තිය. මොකක්ද ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ? රටක ජාතික ආදායම, එරට ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය. මොකක්ද ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ? රටක ජාතික ආදායම, එරට ජනතාව අතර බෙදී ගොස් ඇති ආකාරය.
තවත් ආර්ථික සාධකයක් තමයි රැකියා නියුක්තිය. රැකියා නියුක්තියක් කියලා කියන්නේ යම් රටක රැකියා අපේක්ෂා කරන සියලුම දෙනාට. ඒ කියන්නේ රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න සෑම දෙනාටම ඒගොල්ලන්ගේ අපේක්ෂාව පරිදි ගැළපෙන රැකියාවක් ලැබේ නම් එය පූර්ණ සේවා නියුක්තියක් ලෙස දක්වනවා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතාත් ආර්ථික පරිසරයේ තවත් එක් ආර්ථික සාධකයක්. ඒ කියන්නේ රටක් තවත් රටක් සමග පවත්වන සම්බන්ධතා අපි ජාත්‍යන්තර සම්බන්ධතා ලෙස හඳුනා ගන්නවා. වෙළඳ කලාප, වෙළඳ ගිවිසුම් ආදී මෙවැනි සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වෙනවා. තවත් එක් ආර්ථික සාධකයක් තමයි විදේශ විනිමය අනුපාතය. මේක ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම නිරන්තරයෙන් ප්‍රශ්න පත්‍රයේ ඕගොල්ලන්ට අහන දෙයක් තමයි මේ විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ යම් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය විදේශ විනිමය අනුපාතය.
ඊළඟට බලමු තවත් ආර්ථික සාධකයක් තියෙනවා ඕගොල්ලන්ට අදාළව, ඉතුරුම්. මොනවද ඉතුරුම් කියන්නේ? පුද්ගලයන් තම ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකොට තබා ගන්නා කොටසට අපි කියනවා මොකද්ද ඉතුරුම් කියලා. රටක ඉතුරුම් වර්ධනය වන විට ආයෝජනය සඳහා යෙදවිය හැකි මුදල් ප්‍රමාණය ඉහළ යනවා. මේ අනුව රටකට ඉතුරුම් ඉතාමත් වැදගත්. මේ අනුව දුවේ පුතේ, රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික ගුවන් විදුලි වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් මෙසේ සමාප්ත වෙනවා. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යන විෂය ගෙන ආ අපි මහේෂා දමයන්ති ගමලත්ගේ ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලය ගාල්ල, ආර්.ඒ.කේ. සචිනි මදුෂිකා ඕපාත මහාවිද්‍යාලය ගාල්ල. තවත් බාහිර පරිසර සාධකයක් වන ගෝලීය පරිසරයෙන් ඔබ හමුවනතෙක් ආයුබෝවන්.